ආදරය මනින්න බෑ තමා, ගණින්නත් බෑ, ඒ වගේම හංගන්නත් බෑ. ඒත් අවංකකම තමා ප්‍රශ්නය. ආදරය පිදීමේදී අවංක වෙනවද ඊට අදාළ පාර්ශ්වයන්? ඒ ප්‍රශ්නය නිසා තමයි අර ස්වාමිවරුන් බිරිඳවරුන්ට අර වගේ SMS පිළිතුරු එව්වේ. අපි ඕනම දෙයක් පුදනකොට, පරිත්‍යාග කරනකොට මොනතරම් එය හිත හොඳින් මුළු හදවතින්ම දෙන්න ඕනද කියන එකට පුංචි උදාහරණයක් මට හම්බ වුණා. මුලදී අපි කතා කළේ පතිනියන් ගැන, ඒ වගේම ස්වාමිවරුන් ගැන. ඒ කියන්නේ ජීවිතේ යම්කිසි මං පෙතකට ආපු අය ගැන. නමුත් පුංචි ගැහැණු ළමයෙකුත් පුංචි පිරිමි ළමයෙකුත් අරබයා ඔබට මං කතාවක් කියන්නද? මම මේ කියන පුංචි ගැහැණු ළමයාත් පුංචි පිරිමි ළමයාත් සෙල්ලම් කරමින් හිටියා. පිරිමි ළමයා ළඟ තිබුණේ වයිවාරන්න වීදුරු බෝල. අපි කියන්නේ ටීග් බෝල කියලා, නැත්නම් ජිල් බෝල. ගැහැණු ළමයා ළඟ තිබුණේ රසම රස රස කැවිලි. මේ දෙන්න ගත්තම එකිනෙකා තමුන්ගේ ළඟ තියෙන දේවල් වලදී ඒවට වඩා නිතරම අනෙක් එක්කෙනා ගාව තියෙන දේවල් වලට කැමති. පිරිමි ළමයා කැමති ඔහු ගාව නැති ඇය ළඟ තියෙන රසම රස රස කැවිලි වලට. ගැහැණු ළමයා කැමති ඇය ගාව නැති ඔහු ළඟ තියෙන වයි වාරන්න වීදුරු බෝල වලට. පිරිමි ළමයා ඇයට මේ වගේ යෝජනාවක් කළා. මම්මගේ සේරම මේ වීදුරු බෝල ටික, මේ ලස්සන ජිල් බෝල ටික ඔයාට දෙන්න. ඔයා මට ඔයාගේ සේරම රස කැවිලි ටික දෙන්න ඕනේ. ගෑනු ළමයා එක පාරටම කැමති වුණා. පිරිමි ළමයා තමුන්ගේ වීදුරු බෝල එක්රැස් කරපු තැනට ගියා. ඔහු නොහොල්මනේ හොරාට තමුන්ගේ ජිල් බෝල වලින් හොඳම, ලොකුම, වටිනම, ලස්සනම ඒ වීදුරු බෝලේ හංගගෙන අරන් තියලා අනෙක් සියලුම ටීක් බෝල ටික දැරිවියට දුන්නා. මෙන්න මගේ සේරම ජිල් බෝල මෙතන තියෙනවා. ලස්සනයි නේද? ගෑනු ළමයට හරිම සතුටුයි. ඇය ලෝභ නැතුව ඇගේ සියලුම රස කැවිලි පිරිමි ළමයට දුන්නා. ඔහුට හරිම සතුටුයි. ඔහුත් හීන මැව්වේ මේකට තමයි. හරිම රසවත් ඉමිහිරි රස කැවිලි. හැන්දෑවෙන් පස්සේ රාත්‍රිය උදා වුණා. පුංචි ගැහැණු ළමයා හිතේ සන්තෝෂෙන් හොඳ හැටි නිදාගත්තා. ඈ එහෙම සැහැල්ලුවට නිදාගත්තට පිරිමි ළමයට නිින්ද පලාතකවත් ආවේ නැහැ. ඔහුට නිදාගන්න බෑ. ඔහුට නිින්ද යන්නේ නැහැ. ඇයි? ඔහු හිතනවා ඇයත් හොඳම රස කැවිල්ල තියාගෙන තමයි අනික්ව ඔහුට දුන්නේ කියලා. මම හොඳම ජිල් බෝලේ තියාගත්තා වගේ එයත් හොඳම රස කැවිල්ල තියාගෙනද දන්නේ මට ඉතිරි රස කැවිලි දුන්නේ. මේ ප්‍රශ්නය නිසා පිරිමි ළමයා නිින්ද නොගිහින් කල්පනාවේ එකලාව වුණා, අසහනේ. පිරිමි ළමයාට නිින්ද නොගිය රාත්‍රී අසහනයට පත් වුණේ ඔහු වගේ ගැහැණු ළමයාත් තමන්ගේ හොඳම දේ තියාගෙන අනෙක්වා තමුන්ට දුන්න අය කියලා හිතාගෙන. ඒත් ගෑනු ළමයට හොඳින් නිින්ද ගියේ ඇයි? ඇගේ හිතේ කිසිම අසහනයක්, ප්‍රශ්නයක් තිබුණේ නැති නිසා, කිලිටක් තිබුණේ නැති නිසා. ඇය මුළු හදවතින්ම තමා සතු සියල්ල පොරොන්දු විදියටම දුන්නා. කවමදාවත් නරකයි තමුන්ට කරන්න පුළුවන් උපරිම නොකර ඉන්න එක. මිතුරෙකුට, ස්වාමියෙකුට, ආදරය පතන්නෙකුට, ලබන්නෙකුට උපරිමයම දෙන්න. ඔබ මුළු හදවතින්ම 100%ක්ම ඒ පරිත්‍යාගය නොකළොත් දුක් විඳින්න වෙන්නේ ඒ අඩුවෙන් ලැබපු අයට නෙමෙයි, ඒ අඩුවෙන් පුදපු ඔබටමයි. ඔබටමයි දුක් විඳින්න වෙන්නේ ඒ ගැන හිත හිත කල්පනා කර කර. ඒ කියන්නේ ඔබේ 100% හදවතින්ම දුන්නොත් ඔබට නිවැහනේ දෑස පියාගෙන නිදාගන්න පුළුවන්. මේ සත්ක්‍රියාවන් ගැන අපේ පැරණි ජන සමාජ ජන කවි මොනතරම් ලියලා තිබුණද? දුන්දේ සුවඳයි කියලා අපි කොච්චරවත් අහලා තියෙනව නේද? ඔබට මා කියූ පුංචි පිරිමි ළමයාගේ පුංචි ගැහැණු ළමයාගේ කතාව මොනතරම් දුර දිගට ගීතවල කියලා තියෙනවද? අර මම කියපු පැරණි ජන කවියෝ කියපු ඒ වටින අදහස් පස්සේ කාලෙකදී රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ කියන කලාකරුවන්ගෙන් බිහි වුණේ ඒ ජන සාහිත්‍යයෙන් එහාට ගියපු අමා ගීත විදියට. මේ ගීතය ගැන වෙන වෙනම කියන්නේ නැතුව මේ හතරපද පේලි ටික ඔබට කිව්වොත් ඔබට වඩා හොඳයි කියලා මට හිතෙනවා. මේ හැම දෙයින්ම කියන්නේ අර කලින් කිව්වා වගේ හදවතින්ම දෙයක් පරිත්‍යාග කිරීම, ඒ වගේම අවංකව ජීවත් වීමේ වටිනකම. ගඟට කපන ඉනි ගඟදිය රැගෙන යති, සැපට වැඩුණු කය පොළොවට දිරා යති, අපට නොවේ බඹුටත් මරු ළඟා වෙති, පිනට දුන්නු දේ පමණක් ඉතිරි වෙති, මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම, ගතේ රොහිරු නැතිවෙයි රැලි වැටුනාම, ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුනාම, දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම, කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම, බීමෙන් හොඳ බීම මවුගේ කිරිබීම, දීමෙන් හොඳ දීම දුගියට දන්දීම, යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම. බලන අන්තිම අවවාදය, කනබොන කෑම තනිවම වළඳන්න එපා, අසරණ කෙනෙකු ආවිට එලවන්න එපා, අනුවන කමින් පව් සිදු කර ගන්න එපා, නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා.
ගඟට කපන ඉනි ගඟදිය රැගෙන යති, සැපට වැඩුණු කය පොළොවට දිරා යති, අපට නොවේ බඹුටත් මරු ළඟා වෙති, පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති. සිරු නැති වෙයි රැලි වැටුනාම, ගඟේ මහිම නැති වෙයි දිය සිඳුනාම, දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම.
රෑ ඉරපාන ගියවර කදම්බේ මහගම සේකරගේ නොමියමි ගැන කිව්වමත්, ඊට පෙර කදම්බයක ප්‍රබුද්ධ ගැන කිව්වමත් මට ලැබුණ සුවිශේෂ ප්‍රතිචාර. ඉඳ හිට හෝ මේ කවි ගැන ගීත සමග කතා කිරීම මොනතරම් මිහිරක්දැයි මට ඒ වේලේ හිතුණා. ඒ නැතත් රෑ ඉරපානේ හැම කදම්බයකම කවියක් රැඳිලා තියෙන බවත් ඔබ දන්නවා. ගිය සතියේ ඒ ප්‍රමෝදයෙන් උදම් වී සිටි මට මේ සතියේ ලැබුණ අපූරු කවි පොතක්. එය නිමාවේ සිටම අපූරුයි, පෙර නොවූ විරුයි. නම පවා පෙර නොවූ විරු හැඟීමක් ඇති කරන්නේ, අපූර්වයි. කවි පොතේ නම චේ සහ ඇපල්. කවියා කුමාර ලියනගේ. කුමාරගේ මේ පොත ගැන බොහෝ දේ මට කියන්න තියෙනවා. නමුත් කුමාරගේ මේ පොත සමග මගේ වම් අතේ තියෙන තවත් පොතක්. ඒත් කුමාර කෙනෙකුගේ. ඔහු කුමාර හෙට්ටි ආරච්චි. හරි හැටි කතාබහට ලක් නොවුණු, මහා සාහිත්‍ය සම්මානවල නම නොකියවුණු, සිංහල කවීන්ගේ කවිගොඩේ වැඩිය කතා නොවෙන, ඇතැම් විට බ්‍රෑන්ඩඩ් කවියෙක් නොවුණු කුමාර හෙට්ටිආරච්චි. කුමාර ලියනගේත් කුමාර හෙට්ටිආරච්චි දෙන්නම ගාල්ලෙ කවියෝ. ඔවුන් දෙන්නම ඉගෙන ගත්තේ එකම ඉස්කෝලේ, ගාල්ලෙ කන්ද මුදුනේ අක්කර 26ක ලස්සන ගෙඋයනක් තියෙන රිච්මන් විද්‍යාලේ. ඔවුන් දෙදෙනාගේම කවි හරි හැටියට කතාබහට ලක් වුණාදයි මා දන්නේ නැහැ. ඒ නිසාම කුමාරගේ චේ සහ ඇපල් වලට පෙර කුමාර හෙට්ටිආරච්චිගේ භෂ්මාවශේෂ කියන මගේ අතේ තියෙන කවි පොත ගැන මට කතා කරන්න හිතුණා. දෙන්නම කුමාරලා වුණාට මේ කවි පොත් දෙක බිහිවෙන්නේ යුග දෙකක. කුමාරගේ කවි පොත බොහෝම පුංචි, ඉතාම රළු කඩදහියක මුද්‍රිත, ඇතැම් විට ඩිමයි කොලේ ඉතාම ලාබාල ඩිමයි කොලේ මුද්‍රිත, ඔහුම ඇඳපු පිටකවරයෙන් සමන්විත, ඔහුගේම අකුරු තියෙන ඩිමයි අටෙන් එක සයිස්සකටත් වැඩිය පුංචි, සමන් ප්‍රමාණයටත් වැඩිය පුංචි පිටු 59ක කවි පොතක්. මේ කවි පොතත් කුමාර ලියනගේගේ චේ සහ ඇපල් පොතත් කියෙව්වම මට හිතුනේ ඔවුන් දෙදෙනාම එන්නේ එක ගඟකින් කියලා. ඒ ගඟේ උල්පත මහගමසේකර. මේ හැම තැනම තියෙන්නේ පුදුම සම්බන්ධ. ගියවර නොමියමි නිසා මට මෙවර කවි ගැන කතා කරන්න හිතුණා. ගියවර නොමියමි නිසා ඔබ කවි ගැන කතා කරන්නයි මට කීවා. එහෙම සිතා ඉන්නකොට කුමාරගේ චේ සහ ඇපල් ලැබුණා. ඒ පොත පොත්රාකේ තියන්න යනකොට කුමාරගේ භෂ්මාවශේෂ මට කියවන්න ලැබුණ ආපහු. කුමාරගේ භෂ්මාවශේෂ ප්‍රබුද්ධ වගේම එකම කවියක්, පිටු 50ක් පුරාවට දිව යන. නමුත් කුමාර ලියනගේගේ චේ සහ ඇපල් ඒ වගේ පොතක් නෙමෙයි. කවිය කවිය වෙනම තියෙනවා. ඊටත් වැඩිය පුදුමයක් ඒ පොතේ තියෙනවා. කුමාර ලියනගේගේ කවි පොත පිටු 196ක පොතක්. කුමාර හෙට්ටිආරච්චිගේ වගේ නෙවෙයි, බොහෝම නවීනතම මුද්‍රණයක්. හැබැයි කුමාර ලියනගේගේ චේ සහ ඇපල් පොතේ පිටු 196න් ඔබ විශ්වාස කරනවද? පිටු 122ක්ම තියෙන්නේ ගද්‍ය පෙරවදන. ඒ කියන්නේ පිටු 122ක් ගද්‍ය සඳහා වෙන් කරන ඔහු පද්‍ය සඳහා වෙන් කරන්නේ පිටු 71යි. කුමාරගේ පොත පිටු 59යි. මුළුමනින්ම එකම කවියක්. කුමාරගේ පොතේ පෙරවදන ලියලා තියෙන්නේ එවක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ඇදිරිදු මහාචාර්ය K.N.O. ධර්මදාස. හරි පුදුම සම්බන්ධ. K.N.O. ධර්මදාසයන්ගේ මේ පෙරවදන වැඩිපුර කතා කරලා තින්නේ මහගමසේකරගේ ප්‍රබුද්ධ ගැන. ඒ වගේම වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, ඈනක සාහිත්‍යදරයන් ගැන. ඒ වගේම P.B. අල්විස් පෙරේරා, එහෙම නැත්නම් 1806 සමරසේකර දිසානායක කවිය රචනා කරපු ගංගාරෝහණ වර්ණනාව ගැන. කුමාර හෙට්ටිආරච්චි වෙනුවෙන් ලියන පෙරවදන තියෙනවා මෙහෙම. සිංහල සාහිත්‍ය ලෝක සාහිත්‍යයේ උසස් යයි පිළිගැනුණු නිර්මාණ හා සංසන්දනයේ නවමං කරා යොමු කිරීම 940 ගණන්වලදී ඇරඹුණි. මෙහිලා පුරෝගාමිත්වය දැරුවෝ තිදෙනෙක් වූහ. මාර්ටින් වික්‍රමසිංහ 1891 1976, ජී.බී. සේනානායක 1913 1985, ඉදිරිවීර සරච්චන්ද්‍ර 1914 කියලා ඉඩක් තිබුණා. ඒ කියන්නේ එවකට එතුමා ජීවත්ව හිටියා යනු ඒ තිදෙනයි. සාහිත්‍ය විසින් සමකාලීන සමාජය නිරූපණය කළ යුතුය යනු වික්‍රමසිංහ 1919 ශාස්ත්‍රීය ලේඛක නම් විචාර සංග්‍රහයේ සිට දිගින් දිගටම පළ කළ අදහසකි. ඔහු 1924 පළ කළ ගැහැණියක් කෙටිකතා සංග්‍රහයෙහි එම අදහස අනුව සමකාලීන සමාජයේ විවිධ අංග කීපයක් කලාත්මකව නිරූපණය වී තිබුණි. මින් පසු සිංහල සාහිත්‍යෝදය කතා, විචාර ලිපි, සිංහල සාහිත්‍යයේ නැගීම යන කෘතීන්හිදී පැරණි සිංහල සාහිත්‍යයේ විචාරාත්මකව අධ්‍යයනය කිරීමට වික්‍රමසිංහ වෑයම් කළේය. මේ ආකාරයට දිගින් දිගටම සිංහල සාහිත්‍ය ගොඩ නැගීම ගැන ඔහු විස්තර කළා තිබුණා. කුමාර හෙට්ටිආරච්චිගේ භෂ්මාවශේෂ පෙරවදන ලිව්වට, ඒ කවි ගැන කතා නොකළට මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මෙහෙම කියලා තිබුණා. සිංහල දාර්ශනික කාව්‍යාඛ්‍යාන අතර අතිශය ප්‍රසිද්ධියටපත් කෘතිය වූයේ මහගමසේකරගේ ප්‍රබුද්ධ නිර්මාණයයි. සමකාලීන සමාජයේ ආර්ථික, සමාජික, සංස්කෘතික පරිහානිය විචිත්‍රව නිරූපණය කරමින් එම අගාධයෙන් ගොඩ ඒමට වෑයම් දැරිය යුතු බව කවියා මෙහිදී ගෙන ආ පණිවුඩය විය. මිනිසාට ආමිස වස්තුන් ලැබීමෙන් පමණක් ශාන්තිය ළඟා කරගත නොහැකි බවත්, ආධ්‍යාත්මික ගුණවගාව ඒ සඳහා අත්‍යවශ්‍ය බවත් මෙහිදී අවධාරණය කරන ලදී. සිංහල පාඨක ජනයාගේ හද ඇද බැඳගන්නා අයුරින් කාව්‍ය සංකල්ප නිර්මාණයෙහිත්, භාෂාව හැසිරවීමෙහිත් සේකර දැක්වූ කුසලතාවය නිසා ප්‍රබුද්ධ ඉතා ජනප්‍රිය බවට පත් වූ බැව් පෙනේ. එස්රා පවුන්, ටී.එස්. එලියට් ආදීන්ගේ රචනාවල පටන් මහගමසේකරගේ රචනත් එක් විහිද යන දාර්ශනික කාව්‍ය ආඛ්‍යාන ස්වරූපයට පොදු ලක්ෂණ ගණනාවක් පවතී. මින් පළමුවැන්න ඉහත සඳහන් වූ පරිදි කතාවට නොව දාර්ශනික ගවේෂණයට මුල් තැන දීමයි. එහෙයින් මේ නිර්මාණයන්හි අතිශය සංකීර්ණ ස්වභාවයක් දක්නට ඇත. මෙම සංකීර්ණතාවය තවත් වැඩි කරවන්නක් නම් මෙම කාව්‍යයන් තුල බහුලව යෙදෙන උද්ෘත පාඨයි. විශ්ව සාහිත්‍යයේ ආගමික දාර්ශනික හා අන් නොයෙකුත් මූලාශ්‍රයන්ගෙන් ලබා ගැනුණු උද්ෘත පාඨ මෙම කාව්‍යයන්හි අන්තර්ගතව ඇත්තේ ඒ ඒ අවස්ථාවන්හි කවියන්ගේ අදහස් ව්‍යක්තව පැවසීම සඳහා සුදුසුතම උපක්‍රමය එය ලෙස සලකන ලද බැවින් යයි හැඟේ. නූතන කවියෝ මෙන්ම පාඨකයෝද බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෝය. ඔවුන්ගේ දැනුම විශ්ව සාහිත්‍යයේ විවිධ ඉසව් ඔස්සේ විහිදේ ඇති හෙයින් එබඳු උපක්‍රමයක් යෙදිය හැකිව ඇති බැව් පෙනේ. එලියට්ගේ ද වෙස්ට් ලෑන්ඩ් කෘතියෙහි බයිබලය, ඩාන්ටේගේ ද ඩිවයින් කොමඩි කාව්‍ය පැරණි ග්‍රීක මිත්‍යාකතා පමණක් නොව බෞද්ධ, මිසරහා, හින්දු ආගමික සාහිත්‍ය ආදී විවිධ මූලාශ්‍රයන්ගෙන් ලබාගත් උද්ෘත පාඨ රාශියක් ඇතුළත් වෙනි. මෙම උපක්‍රමයේදී සිදුවන්නේ මනුෂ්‍යයාගේ අතීතයත් ඔහුගේ වර්තමානයට අදාළ බව පෙන්වීමයයි හැඟේ. මෙම කාව්‍යයන්හි ප්‍රකටව පෙනෙන ලක්ෂණය නම් කාව්‍යෝපක්‍රමයක් ලෙස උත්ප්‍රාසය නිබඳව යොදා ගැනීමයි. නනා පයිප්පේන් උලා රාණි සබන් ඇඟ, පයලා දුබල රන්වන් පාවහන්, පොතත් සම් බෑගයත් ගෙන අතින්, දෑත දෙපය නියතොල් තද රණින් රත්කොට, උලා වත්සුණු වතෙහි ඝනකමට, තවටා ගතවටා දිලිසෙන වයිවර්ණ සාරිය, අම්මා බැස්සා මගට ගොම්මන් වෙලාවට රෑවැඩට යාමට, දිරාපත්වන පුරුෂයා නොහොත් ගෘහ මූලිකයා, කොටා දෑතෙහි රතු කළු පච්ච, කඩු කිනිසි කොටි මුහුණු, වැරහුණු හැඩිදැඩි කමක සලකුණු තවමත් ඇතිව සිටියේය පදික වේදිකාවෙහි, ඉඳගෙන උක්කුට්ටිකයෙන් උරමින් බීඩි කොටයක් අහසට දුම් සිමිමින්. කුමාර හෙට්ටිආරච්චිගේ භෂ්මාවශේෂ කවි පොතේ ඇතැම් තැන් සේකරගේ බෝඩිම සිහිපත් කළා. වෙනත් විදියකින්. ඉතිං මචං කවිරත්නේ, කොහේද උඹ ගිහින් හිටියේ? අනේ මචං, රජතුමාට ප්‍රශස්ති ලියපං කියලා රාජ පුරුෂයෝ බලෙන්ම කෝට් එකක් අන්දවලා බෙල්ලේ ටයිපටයක් ගැට ගැහුවා. එලි වැටකින් කොටු කරලා ඇස් බැන්දා. සමුද්‍ර ഘോഷය පරදා දොස් කිව්වා. එලිවැටෙන් රිංගලා කාණු උඩින් වීදි දිගේ මං ආවා. ප්ලේන්ටියක් දියන් මචං, මේ කිලිටි සරම ගැන කවි දෙකක් ලිව්වාම මට අලුත් වස්ත්‍රයක් දියල්ලා. චමරිය රංගදේවගේ සිත චින්සි නාඩගම. නන් වර්ණයෙන් ගැවැසි වතිනා, චංචලව නිල් නයන සැලෙනා ඇරඹිනි චින්සි නාඩගම. රංගදේවගේ සිත තුළ චමරි වාසීහු සිටියෝ එකත් පස්ව, ක්‍රූර වෙසට නිල් පැහැයද, සත්ගුණයට සුදු පැහැයද, හිත වෙසට රත් පැහැයද, චරිත උඩින් ආලේපිත නාඩගමය. නන් වර්ණ තුල කිඳී භාවයන් තිබියේද, නන් භාවයන් තුලම වර්ණයන් තිබියේද. ඉතා තද කළු පසුබිම වෙවුල්ලා, මුද්‍රා පෑ, සුදු කෙසඟ උස නිලිය දම්වැලෙන් බැඳි දෑත ලෙලවා, ඉතා දිගු සේලය සලන්නේ. භෂ්මාවශේෂ කවි පොතේ මට හිතුණ එතනින් ගීතයකට යන්න. ඒත් ඔහුගේමයි. ඊට පෙර ඔහුගේ කවි පොතේ මේ කොටස ඔබට වැදගත් වෙයි. භූ විශ්මතා සපිරි ලෝක සිතියම පුරා, පෑන් තුඩ අමෝරා විදිල්ලක්සේ ගියේ, ද්‍රව අසල හිම මතද සමකය නිවර්තන ඉරි අතර, අගාධ ගිරිමුදුන් අර්ධද්වීපද පුරා, විපරීත පාෂාණ ශිලා ලේඛන මතින් සදාකාලික තියුණු ඇඟිලි සලකුණු රැඳින පරිණාම කතාවේ තත්පරෙන් තත්පරය, වඩදියෙහි බාදියෙහි මිරිදියෙහි ලෝදියෙහි කටු ඇනුණු කැලැල් යුතු ඔහුගේ පියවර ඇඳින දිලිසෙන මුතු පබලු නලලත නැටිල්ලේ, තඹකෙහෙ වලලු බඹදත් හිස බැඳිල්ලේ, දෙදරා විද්ද විදමන රත් කිහිල්ලේ, බඹදත් වෙස් මූණ ගලවා බැලිල්ලේ. අහෝ කිඳුරිය දුන් විලාපය, හැපි රැවුදිනි දනන් සවනත, වැදී තෙත්විනි දනන් ඇස ඇස, ඒ කඳුළුම පිණි කැටවී ඇද වැටුණේය. රිදී හඬින් පින් කැටයට ඇනබාගෙන නිසොල්මන්ව රංගදේව කන්දුන්නේය. ශත සහස්‍ර තුරුපත් අග දැවටී වට මිහිතලයේ මලසීතල කඳුළු නගන මද කෙඳිරිය, කම්පිත වූ හදැත්තෝය මේ උදවිය, කිඳුරියගේ කඳුළු ගඟට උල්පත්වන. කුමාර හෙට්ටිආරච්චි කවියාගේ භෂ්මාවශේෂ කවි පොතේ ඒ කොටස කිව්වෙන් පස්සේ මට හිතුණා, මා පෙර කිව් ගීතයට ඔබ රැගෙන යන්න. පඩිපත ශ්‍රමිකයෙකුට කෙසේ වෙතත් ඔහුගේ බිරිඳට මොනෝගේ ආශ්චර්යයක්ද ගෙනෙන්නේ. ඒ පඩිපත සොරෙකු අතට පත් වූ විට ඒ බිරිඳට සිදුවන්නේ කුමක්ද? ගීතයකට කවදා හෝ මෙවැනි ප්‍රස්තුතයක් ගොඩවැදී තිබුණද? 80 දශකයේ මැදභාගයේදී නන්දා මාලිනී නව කවීන්ට අත දෙනු වස් විශිෂ්ට වූ ගීතාවලියක් නිර්මාණය කළා. එය නාමගත වුණේ, ජනගත වුණේ කිඳුරියගේ විලාපේ නමින්. එහි මුඛ්‍ය ගීතය ලීවේ පෙරකී කුමාර හෙට්ටිආරච්චි කවියා. කිඳුරා නැත්නම් සැමියා බසයට නගින්නේ බොරැල්ලෙන්, මකරා පසුම්බියට විදින්නේ ඒ බසයේදී. පඩිපත සොරුන්ට දී ගෙදරා සැමියා බිරිඳ දකින්නේ කොහමද? සිප බඳ කොමල තින් ලුණු කැඳ පොවා පියා, සැප නැති බදු ගේක වකුටුව නිදා පියා, ලපසඳ මහිමි ගිනි පොලියෙන් පුදා පියා, පඩිපත කෑ තොපට හෙන හතය පාපියා, බලසම්පන්න දෙවියොත් පඩි නොලබාද, හිඟමන් සදිසි පඩිපත දැක උනුයේද, සුපසන් මහිමිගේ ඉහගිනි දුටුවාද, මටවන් මෙදුක තගේ අඹුවට නොවදීද. මර්වින් පෙරේරා මියසි අරුත් නැංගූ ඒ කිඳුරියගේ විලාපය ನಂದಾ ಮಾಲಿನಿಗೆ ವೀರುಹಣಿ.
ಇದಕ್ಕೆ